You're with SBS Radio.
SBS සිංහල වැඩසටහන සඳුදා අගහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වේ.
අපි එහෙමනම් සුපුරුදු පරිදි දැන් සූදානම් වෙනවා ශ්‍රී ලංකාවේ මේ ගෙවිලගිය සතියේ දේශපාලනික උණුසුම් කරුණු කාරණා පිළිබඳව කතාබහ කරන්න. දේශපාලනික වශයෙන් ගත්තහම මොන වගේ වැදගත් සිදුවීම්ද මේ ගෙවිලගිය සතියේ ශ්‍රී ලංකාවේ අපේ මාතෘභූමියේ සිදුවුනේ? සුපුරුදු ලෙසින් කතාබහ කරන්න දැන් ශ්‍රී ලංකාවේ සිට සූදානමින් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උරුතියාවල. මනෝජ්, ආයුබෝවන්.
ආයුබෝවන් දිලෘක්ෂි.
විශේෂයෙන්ම අපිට මේ මැයි දින පෙළපාලි සම්බන්ධ වන ප්‍රවෘත්තිය තමයි උණුසුම්ම ප්‍රවෘත්තිය විදිහට වාර්තා වන්නේ. අපි දන්නවා වෙසක් පුන් පොහොදා මෙවර ඇදිලා තිබුණේ අප්‍රේල් මාසයේ අගට. ඉතින් ඒ නිසා මැයි පළවෙනිදා පැවැත්වෙන මේ මැයි දින රැලි පසුවට පැවැත්වීමට යම් කිසි වූ තීරණයක් අරගෙන තිබුණා. ඒ අනුව අද දවසේදී මැයි දින පෙළපාලි පක්ෂ වශයෙන් ආරම්භ වන්නට සූදානම්. හැබැයි ඊයේ දවසේදී එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැලිය පැවැත්වුණා. හැබැයි ටිකක් වෙනස් ආකාරයකට. මේ සම්බන්ධවත් යම් යම් ප්‍රවෘත්ති වාර්තා බෙමින් පවතිනවා. මා කැමති මනෝජ් අද සාකච්ඡාව එතනින් පටන් ගන්න. UNP මැයි දින රැලිය සඳහා සැකසුණු වාතාවරණය කොහොමද? එතකොට ඒ සඳහා පැවතුණු විරෝධතා කොහොමද? මැයි දින රැලිය සඳහා එක්සත් ජාතික පක්ෂයේ කොයි වගේ සූදානමක්ද තිබුණේ මේ වගේ කාරණා පිළිබඳව?
ඔව්, නිශ්චිත වශයෙන්ම රජය තීරණය කරලා තිබුණා සියලු මැයි දින අද දවසේ සමරන්න. ඒකට හේතුව වෙලා තිබුණේ වෙසක් පොහොය තිබුණු නිසා ගිය ඉරිදා සහ සඳුදා 29 තිය දවස්වල. ඒ හින්දා අද මැයි දිනේ සමරන්න සෙසු දේශපාලන පක්ෂ සූදානමින් සිටියත් ආණ්ඩුව නියෝජනය කරන මේ තීරණය ගන්න ප්‍රබලව සම්බන්ධ වුණු එක්සත් ජාතික පක්ෂය ඊයේ දිනේ මැයි දිනේ සමරන්න තීරණය කළා. ඔවුන් ඒ පෙළපාලියක් නොපවත්වා රැලියක් පමණක් පවත්වන්න තීරණය කළා. ඒ සඳහා ඔවුන් යොදාගත්තේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය. ඉතින් ඔවුන් කිව්වේ වෙසක් පොහොය සඳහා කල්ගත්ත නිසා, ඒ වෙනුවෙන් සූදානම් වීම තිබුණු නිසා පක්ෂය පෙළපාලියක් නොපවත්වා රැලියක් පමණක් තියන්න තීරණය කළා කියලා. ඉතින් ඔබ දන්නවා එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තරයේ ගැටලු කීපයක් මතුවලා තියෙන කාල සීමාවක් මේ කාල සීමාව. පක්ෂයේ ප්‍රතිසංවිධාන යම් ප්‍රමාණයක් සිදු වුණා. ඒවාට සතුටු නැති බව බොහෝ දෙනෙක් සඳහන් කළා, විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරන පසුපෙළ මන්ත්‍රීවරුන්. ඉතින් ඔවුන් මේ පක්ෂ නායකත්වය වෙනස් නොවීම පිළිබඳව යම් කනගාටුවකින් හිටියා. ඒත් එක්කම ඔවුන්ට ලැබුණු අමාත්‍යදුර සම්බන්ධයෙන් යම් කනගාටුවක හිටියා. ඒ හින්දා කල් ඇතුවම රාජ්‍ය අමතිවරුන් කීප දෙනෙක්ම සඳහන් කළා ඔවුන් මේ දිනට සහභාගි වෙන්නේ නැහැ කියලා. විශේෂයෙන් රංජිත් අලුවිහාරේ මන්ත්‍රීවරයා සඳහන් කරලා තිබුණා මාතලේ දිස්ත්‍රික්කයට කැබිනට් සංශෝධනයේදී එතරම් වඩා හොඳින් සිතා බැලුවෙන්නේ නැති නිසා ඔවුන් මේ දිනට සහභාගි වෙන්නේ නැහැ කියලා. ඒත් එක්කම පාලිතරංගේ බණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරයා නායකත්වය ගන්න තීන්දුව වලට එතරම් කැමැත්තක් නොදක්වපු බවක් පෞගේ දවසවල සිදු කරපු ප්‍රකාශ වලින් සඳහන් වුණා. ඒ හින්දා ඔහුත් ප්‍රතිකාර ගන්න නිසා පුළුවන් වුණොත් එනවා කියලා තමයි කිව්වේ. නමුත් ඔහු සහභාගි වුණේ නැහැ. ඒත් එක්කම චමින්ද විජේසිරි ඌව පළාත නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයා ඔහුත් අසනීප තත්ත්වෙන් නිසා එන්නේ නැහැ කියලා මේ දිනට සහභාගි වුණේ නැහැ. ඒ අකරින් එක්සත් ජාතික පක්ෂයේ රාජ්‍ය අමාත්‍යවරු සහ පසුපෙළ මන්ත්‍රීවරුන් යම් විරෝධතා අදහසක් දැක්වුවත් මේ දිනට සහභාගි නොවන බවට අවසානයේ අතරින් කිහිප දිනක් පැමිණිලා ඉන්නවත් අපි දැක්කා. ඒ අනුව ඊයේ දවසේ එක්සත් ජාතික පක්ෂයේ මේ දින රැලිය සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.
ඔව්, හොඳයි. දැන් එහිදී යම් විශේෂිත පුද්ගලයන් ප්‍රකාශ කරපු අදහස් කිහිපයකුත් මම එකතු කරන්න කැමතියි. එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නවීන් දිසානායක මහතා එහිදී සඳහන් කළා පොහොට්ටුව ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ. ඒක අපිට පිළිගන්න වෙනවා. එහෙමනම් විශාල ප්‍රතිසංශෝධනයක් සහිතව ඉදිරියට යාම අවශ්‍යයි කියලා එක්සත් ජාතික පක්ෂය.
පොහොට්ටුව අපිට වඩා අභිබව ඉස්සරහට ඇවිල්ලා මේක තමයි අත්ත කතාව. තාමත් ක්ෂණිකව පිළියම් සොයා ගන්න අවශ්‍යයි. අපි එක ට්‍රක් එකකට ඇවිල්ලා ගේම් එකක් ගහලා පොහොට්ටුව පරද්දන්න පුළුවන් කියන එක මට ඉතාමත්ම විශ්වාසයි. දාබරම්මේ තාත්තේ පොහොට්ටුවේ ඇතුලේ සහෝදරයෝ තුන්දෙනා අතර රේස් එකක් යනවා කවුද ජනාධිපති වෙන්නේ කියලා. බැසිල්, ගෝඨාභය, චමල්. මම ප්‍රාර්ථනා කරනවා බැසිල් රාජපක්ෂ කියලා. පුංචි නවීන්ට හොඳ මතකයක් තියෙනවා බැසිල් ගැන. එදා රුපියල් 7500ක් ගෙවලා තමයි මහවැලි PRO හැටියට රස්සාව දුන්නේ ගාමිණී දිසානායක මැතිතුමා බැසිල් රාජපක්ෂට. රුපියල් එදා 7500 ගත්ත පුද්ගලයා කෝටි ප්‍රකෝටි පඩියක් වෙලා විශාලම පෝසතෙක් මේ රටේ. එම නිසා බැසිල් ජනාධිපති වුණොත් මම දන්නවා මොනවද කරන්න කියලා.
ඔව්, එතකොට ඒ අතරතුරේදී අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා දැන් මේ ආන්දෝලනයට ලක් වෙලා තියෙන පක්ෂ නායකත්වයට යම් කිසි වූ සහයෝගීත්වයක් දක්වමින් අදහස් ප්‍රකාශ කරනවා. අපි දුටුව
ප්‍රශ්න තියෙනවා. පක්ෂේ පොඩ්ඩක් එහෙම මෙහෙම වෙනකොට අපි ටග්ගාල ඉස්සෙල්ලම ගහන්නේ නායකයට. ඒක මේ රටේ හදලා තියෙන මාධ්‍ය ක්‍රමවේදය. නාස්ති වෙච්ච රටක් අරගෙන හදන්න ගියාම ජාතික ආණ්ඩු ගන්න උනා. රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නේ ප්‍රතිපත්ති ගරුක මිනිස්සෙක්. කැමති නැහැ කාටවත් බයිනවට. හැබැයි අපිට නම් කටවහන් ඉන්න බෑ.
ඔව්, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා දීර්ඝ කතාවක් මෙහිදී සිදු කරන ලැබුවා. විශේෂයෙන්ම රණසිංහ ප්‍රේමදාස මහතාගේ යම් සංකල්පත් මතක් කරමින් ඊට අමතරව තවදුරටත් තමාට බලය ලබා දෙනවා නම් වැඩ කරන්න පුළුවන් කියන අදහසත් ප්‍රකාශ කරමින් තමයි ඔහු එහිදී අදහස් ප්‍රකාශ කළේ. ඉන් යම් කිසිවු පුංචි කොටසක් මම ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරනවා.
රාජ්‍ය බලය කියන හැන්ද අද අපේ අතේ තිබෙන්නේ. අද රටේ ගෙවල් හදන වගකීම 6කට කඩලා තියෙන්නේ. උතුරු නැගෙනහිර නිවාසවලට වෙනම ඇමතිවරේ, කඳුරට නිවාසවලට වෙනම ඇමතිවරේ, නගර බල ප්‍රදේශවල නිවාස හදන්න වෙනම ඇමතිවරේ. කෑලි 6ම මට දෙන්න, මම වැඩ පෙන්නන්නම් කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඉවසුවා ඇති, අපි අනිවාර්යෙන්ම අපේම රජෙක්, අපේම ආණ්ඩුවක් අපි අනාගතයේදී බිහි කරන්නට ඕන. JR ජයවර්ධන ජනාධිපතිතුමත් සමග මගේ පියාණන්ට කොච්චර කලකිරීම තිබුණා, කොච්චර ප්‍රශ්න තිබුණා. දෙවෙනියා හැටියට JR ජයවර්ධන මැතිතුමාගේ සෙවනැල්ල වගේ හිටියා. මම මේ පාඩමෙන් වෙනස් වෙන්නට යන්නේ නැහැ.
ඔතන මෙතනදී මේ විශේෂිත පුද්ගලයන් තව දෙනෙක් තවදුරටත් සහභාගී වෙලා හිටියේ නැහැ කියලත් අපිට මනෝජ් වාර්තා වෙනවා. විශේෂයෙන්ම පක්ෂ සභාපති කබීර් හෂීම්, පක්ෂ උපනායක රවි කරුණානායක, එතකොට රාජ්‍ය අමාත්‍යවරු විදිහට පාලිත රංගේ බණ්ඩාර, වසන්ත සේනානායක වගේ අය, එතකොට පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි, එතකොට නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර කියන අය සහභාගී වුණේ නැතිවීමත් මෙහිදී විශේෂත්වයක් ගත්තා. මේ සමුළු අමතමින් පක්ෂ නායකයෝ වගේම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරපු
JR ජයවර්ධන මෑතුමා නායකව 3 දෙනෙක් පුහුණු කරා. ඒ ඔක්කොම නැති වුණා. මං හිටියේ අර ස්පෙයා වීල් එක හැටියට, ත්‍රී වීලර් එකේ. මේක අල්ලගත්ත ඇද්දී මං පිටිපස්සේ කවුරුත් හිටියේ නැහැ. මට ඕනේ අවුරුදු 5ක යන UMP ආණ්ඩුවක් නෙමෙයි, අවුරුදු 20ක් 30ක් තියෙන UMP ආණ්ඩුවක්. ඒකයි මේ නව නායකත්ව පරපුර ඇතිකරන එක මම ආරම්භ කරලා තියෙන්නේ.
ඔව්, එතනදී මේ අගමැතිවරයා සඳහන් කරපු එක්තරා ප්‍රකාශයක් මේ වෙනකොට ආන්දෝලනයට ලක් වෙමින් තියෙන වගට අපිට ආරංචි වෙනවා මනෝජ්. ඒ තමයි ඔහු එදී සඳහන් කළා සමෘද්ධි බැංකුව මහා බැංකුව යටතට පත් කිරීමේ ක්‍රියාදාමයක් පිළිබඳව. මේ ඔහු ඒ සම්බන්ධව පළ කරපු අදහස්.
දැන් සමෘද්ධි අමාත්‍යාංශ අපි බාර අරගෙන තියෙනවා බිලියන 25ක් මාස 12කට දාලා තියෙනවා. පළවෙනි මාස 3 බිලියන 13ක් වියදම් කළා තියෙනවා. මාස 3න් 152ක් වියදම් කළා. මොකද්ද උනේ? සමෘද්ධි බැංකුවක් තියෙනවා, කවුරුවත් බලාගන්නේ. මම කිව්වා දැන් මුදල් අමාත්‍යතුමාට මේ ගැන බලලා මුදල් අමාත්‍යාංශයේ ඒ පරීක්ෂණයට යට කරන විදියට අලුත් ක්‍රමයක් ඇති කරන්න. ඉතින් මහ බැංකුවේ පාලනයටත් සමෘද්ධි බැංකුව යටත් කරනවා කියලා මං කියන්න කැමතියි.
ඔව්, දැන් මේ ආකාරයෙන් බලනකොට මේ කම්කරුවා ගැන කතා කරනවට වඩා රාජ්‍ය ප්‍රතිපත්ති සහ රජයේ පැවැත්ම පිළිබඳව විශේෂ අවධානයක් යොමු වෙලා තියෙන ආකාරයක් අපි දුටුවේ. කොමාරි, මේ අගමැතිවරයා මේ සමෘද්ධි බැංකුව මහ බැංකුව යටතට පත් කිරීම කියන කාරණාවට විරෝධතාව දක්වමින් අදහස් ප්‍රකාශ කළා තිබුණා වෙනත් අවස්ථාවකදී. හිටපු මුදල් ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා, ඔහු නම් කියන්නේ මේක කරන්න බෑ, මේක නීති විරෝධී කියලා.
සමෘද්ධි බැංකුව මොන හේතුවකටවත් මහ බැංකුව යටතට පත් කරන්න බෑ. මේ සමෘද්ධි බැංකුව පිහිටෙව්වේ 1988 අංක 30 දරන මුදල් බැංකු පනතත්, ඒ වගේම 2011 අංක 42 දරන මූල්‍ය ආයතන පිළිබඳ 52ටම පටහැනිව දිවිනැගුම දෙපාර්තමේන්තුව පිහිටවනකොට බැංකුවක් හැටියට දිවිනැගුම බැංකුවක් හැටියට ස්ථාපිත කරා. ඒකෙත් ඉතාමත් පැහැදිලිව තියෙනවා මහ බැංකුව යටතට පත් නොවේ කියන එක. එතකොට යම් විදිහකින් මේක මහ බැංකුව යටතට පත් කරන්න නම් පාර්ලිමේන්තුවේ මේ 50 සියල්ලම වෙනස් කරන්න ඕන. 3-2 ඡන්දයක් අරගෙන තමයි මේ පරත වෙනස් කරන්න ඕන. එතකොට මේ පාර්ලිමේන්තුවේ මොන හේතුවකටවත් අපි 3-2 ඡන්දයක් මේකට ලබා දෙන්න ඉඩ දෙන්නේ නැහැ. මේ බැංකුවේ තියෙනවා බිලියන 120ක තැන්පතුවක්. එතකොට මේ බිලියන 120 මහ බැංකුවට අරගෙන ලංකාවේ මූල්‍ය ශක්තිමත් කිරීමේ ව්‍යාපාරයකට ගන්න අපි ඉඩ දෙන්නේ නැහැ. මොකද හේතුව මේක දුප්පත් මිනිස්සු වෙනුවෙන් ණය දෙන බැංකුවක් හැටියට මේක පිහිටෙව්වේ. මේ ප්‍රකාශය කරාට මේක නීතිමය වශයෙන් කරන්න බෑ. මේ නිවැරදි කරන ලෙස අපි ඉල්ලා සිටිනවා ගරු අගමැතිතුමාගෙන් ඉදිරි දින කීපය ඇතුළත.
ඔව්, ඔව් මීළඟට අපි සලකා බැලිය යුතුයි මීළඟ ප්‍රධාන පක්ෂ අද දවසේදී මේ දින පෙළපාලි සඳහා සූදානම් වෙලා තියෙන්නේ කොහොමද කියලා. දැන් විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය පිළිබඳව විශේෂිත අවධානයක් තියෙනවා. මොකද විශ්වාසභංග යෝජනාවලියෙන් අනතුරුව ඒකාබද්ධ ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරු 16 දෙනෙක් අයින් වුණා. මේ 16 දෙනා මේ මොන රැලියටද සහභාගී වෙන්නේ කියන කාරණාව පිළිබඳව විශේෂිත අවධානයක් තියෙනවා කවණුවක. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජනතා නිදහස් සන්ධානයත් කොහොමද මෙවර මේ දින පෙළපාලිය සඳහා තියෙන සූදානම් කියලා අපි මීළඟට කතා බහ කරමු මනෝජ්.
ඔව් කල්ලතුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මඩකලපු වෙදී තමන්ගේ මේ දින රැලිය පවත්වන්න තීරණය කළා. ඒ වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන වර්තමානයේ ආණ්ඩුවේ ඉවත් වුණු 16 දෙනාගේ කණ්ඩායමක් ඔවුන් එක්ක හිටියේ. ඉතින් කොමනත් කල්ලතු ඔවුන් මඩකලපු මෙවර මේ දින රැලිය පවත්වන්න තීරණය කරලා තිබුණා. ඒ අනුව අද දවසේ පැවැත්වෙනවා. නමුත් තවමත් ඉන් ඉවත් වුණු 16 දෙනාගේ කණ්ඩායමේ සහභාගීත්වය කොහොමද කියලා පැහැදිලිව සඳහන් වෙලා නැහැ. මේ කණ්ඩායමත් මාධ්‍ය හමුවේදී කිව්වේ ඔව් අපි රැස්ුණා අපි කොහෙටද යන්නේ කියලා කතා කරා. ඇතැම් අයගේ අදහසක් තිබුණා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මේ දින රැලියට සහභාගී විය යුතුයි කියන කාරණේ කියලා ඔවුන් සඳහන් කළා. නමුත් තවමත් ඔවුන් මේ පිළිබඳව අවසන් තීරණයක් අරගෙන නැහැ. ඒකාබද්ධ විපක්ෂයත් යම් බලාපොරොත්තුවෙන් ඉන්නවා ඔවුන්ගේ මේ දින රැලියටත් ඒ කණ්ඩායම සහභාගී වෙයි කියලා.
ඔව් ඒකාබද්ධ විපක්ෂයේ මැදින් රැලිය පිළිබඳවත් විශේෂිත අවධානයක් තියෙනවා. මොකද පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසුව ඔවුන් ලබාගත් විශාල ජනතා ජයග්‍රහණය හමුවේ මෙවර මැදින රැලිය ඔවුන්ට අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන්නට හැකියාවක් ලැබේවි කියලයි බොහෝ දෙනාගේ විශ්වාසය තියෙන්නේ. කොහොමද ඔවුන්ගේ සූදානම?
ඔව් ඔවුන් ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ තමයි මෙවර මැදින් රැලිය පවත්වන්න අද දවසේ යෝජනා කරලා තින්නේ. ඒ අනුව අද මැදින් රැලිය ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ පැවැත්වී ඔබට මතකයි ඒකාබද්ධ විපක්ෂයේ විදිහට යම් පිවිදීමක් ඔවුන් පෙන්නුම් කළේ පසුගිය මැයි මාසේ පළවෙනිදා. මැදින් රැලියත් එක්ක ඔවුන් තොරගත්තේ ගාලු මෝදර පිටිය අනපේක්ෂිත ජන සහභාගීත්වයක් ඊට ලැබුණා. ඒ හින්දා ඔවුන් මේ වනවිටත් දැඩි විශ්වාසයෙන් ඉන්නේ මෙවරත් පක්ෂයක් විදිහට තමන්ට හැකියාව ලැබේවි කියලා වැඩි ජන සහභාගීත්වයකින් මැදින රැලිය පවත්වන්න යන ඔවුන් ගාල්ල සමරල ක්‍රීඩාංගණයේ අද දවසේ රැලිය පවත්වන්න නියමිතයි. 16 දෙනාගේ කණ්ඩායමත් එතනට යයිද කියලාත් යම් අවිනිශ්චිත තත්ත්වයක් තිබෙනවා. ඔවුනුත් කිව්වේ අපි මේක ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැදින රැලිය බවට පත් නොකර මේක ඒකාබද්ධ විපක්ෂයේ මැදින රැලිය බවට පත් කරමු. එතකොට යම් ආකාරයෙන් වෙනත් කණ්ඩායමක් උනත් සහභාගී නොවී විපක්ෂයේ නියෝජනය කරන නිසා ඔවුන්ටත් ඒ වේදිකාවට ගොඩ වෙන්න පුළුවන් කියන අදහස ඔවුන්ට තිබුණා. අපි බලමු ගාල්ලටද මඩකලපුවටද මේ කණ්ඩායම යන්නේ කියලා.
ඔව් ඊට පස්සේ මේ ජනතා විමුක්ති පෙරමුණේ රැලිය පිළිබඳවත් යම් අවධානයක් තියෙනවා. මොකද හරියටම මේ මාසයේ පළවෙනිදා ඔවුන් යාපනී දිස්ත්‍රික්කයේ මේ දින පෙළපාලිය පවත්වනු ලැබුවා. එහිදී තවත් සුවිශේෂී ලක්ෂණයක් බවට පත්ුනේ TNA හි පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතා ජනතා විමුක්ති පෙරමුණේ රැලියට සහභාගී වීම. මේ සම්බන්ධව විවිධ මතවාදත් ගොඩනැගීම් තියෙන කාලවකවානුවක ජනතා විමුක්ති පෙරමුණේ එක් වතාවක් මේ වෙනකොට මේ දින රැලිය පවත්වලා තියෙන පක්ෂයක් විදිහට අද දවසේදී කොහොමද ඔවුන්ගේ සූදානම?
ඔවුන් කොළඹ BRC පිටිය සහ කැම්බල් පිටිය කේන්ද්‍ර කරගනිමින් මේ දින රැලිය සහ පෙළපාලිය පවත්වන්න සීලු කටයුතු සූදානම් කරලා තියෙනවා. ඔබ කිව්වා වගේ මේ පළවෙනිදා ජාත්‍යන්තර කම්කරු දිනයේ දිලා තිබුණේ ඔවුන් නතරම් ප්‍රසාදයක් තිබුණේ නැහැ. ඒකමයි 7 වෙනිදාට යනවට ආණ්ඩුව කිව්වේ රජය කිව්වේ කොළඹ වෙසක් නිසා කාර්ය බහුල නිසා කොළඹ මේ දින රැලි පවත්වන්න බෑ කියලා. ඒ නිසායි ඔවුන් මේ පළවෙනිදා යාපනයේ වෙසක් නිසා කාර්ය බහුල ස්වභාවයක් නැහැ. ඒ හින්දා අපි යාපනයට ගිහිල්ලා මේ රැලිය පවත්වමු කියලා යාපනයේ මේ පළවෙනිදා මේ රැලිය පැවැත්වුවේ. එදා තමයි සුමන්තිරන් මන්ත්‍රීවරයාත් TNA මන්ත්‍රීවරයා ඒ වේදිකාවට ගොඩ වුණේ. කොහොමනත් එදත් අදත් ඔවුන් මේ දින රැලි දෙකක් පවත්වනවා. අද මම අර කලින් කිව්වා වගේ BRC පිටිය සහ කැම්බල් පිටිය කේන්ද්‍ර කරගනිමින් තමයි ඔවුන්ගේ මේ දින සැඹරුම අද සිද්ධ වෙන්නේ.
ඔව් තවත් මේක මේ අතුරු කාරණාවක් මනෝජ්. දැන් TNA හි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ජනතා විමුක්ති පෙරමුණේ මේ දින පෙළපාලියට සහභාගී වුණේ ඇයි කියන කාරණාව පිළිබඳව යම් කිසි කුකුසක් පැනනැගුණා යම් පාර්ශ්ව අතරින්. එහිදී එළියට ආපු ජනප්‍රියතම මේ මතය බවට පත්ුනේ 20 වෙනි සංශෝධනය හරහා ජනාධිපති විධායක බලතල හෝසි කිරීමේ ක්‍රියාවලිය කරමතින් රැගෙන යන්න සූදානම් වෙලා සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණ. TNA එක ඒ සඳහා විශාල බලාපොරොත්තුකින් සිටිනවා. මේට යම් කිසි වූ සහයෝගීතාවක් දැක්වීමේ අනුකූලතාවක් දැක්වීමේ අභිලාෂයෙන් තමයි TNA මන්ත්‍රීවරයා සුමන්තිරන් මේකට සම්බන්ධ වුණේ කියලා. මේකේ ඇත්ත නැත්ත මොකක්ද?
ඔව් ඒකේ අදහස් කිහිපයක් ඉදිරිපත් වුණා. එකක් TNA එක සහ ජනතා විමුක්ති පෙරමුණ තමයි මේ වෙලාවේ විශේෂයෙන් පාර්ලිමේන්තුව පිළිගන්න ප්‍රධාන විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් දෙක. විපක්ෂ නායකවරයා නියෝජනය කරන්නේ TNA එක දෙමළ ජාතික සන්ධානය. හැබැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා නියෝජනය කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ. තවතකින් ඕබ කියපු කාරණයක් මතුවෙනවා. 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය හරහා දකුණේ දේශපාලන පක්ෂවලට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි විධායක ජනාධිපති ධුරය අහෝසි වීම හරහා පළාත් සභාවල බලය කේන්ද්‍රගත වෙලා තියෙන ආණ්ඩුකාරවරයා ජනාධිපතිවරයාගේ නියෝජිතයා ඒ හරහා තමයි පළාත් සභාවට ඔක්කොම රටක් විදිහට එකතු වෙලා තියෙන්නේ. විධායක ජනාධිපති ධුරය අහෝසි වීමත් එක්ක යම් ආකාරයකින් ආණ්ඩුකාරවරයාගේ බල සිඳුනොත් පළාත් විදිහට ඔවුන්ට තනිකරම මතුවෙන්න ඉඩකඩ තිබෙනවා. ඒ මොනෝතින් රට ෆෙඩරල් වෙයි, පොලිස් බලතල ඉදිරියෙන් බලතල ක්‍රියාත්මක කරයි, මේ වගේ යම් බියක් තියෙනවා. හැබැයි ඒක දෙවල සන්ධානයේ බියක් විදිහට දකින්නේ නැහැ. ඔවුන් එදා ඉඳලා තිබුණු ඉල්ලීම ඒකීය රාජ්‍යයක් තුළ බලය බෙදීම අපිට අවශ්‍යයි කියලා තමයි ප්‍රසිද්ධ වේදිකාවෙත් දෙවල ජාතික සන්ධානයේ නායකයා සම්බන්ධන් මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ. ඉතින් එතනත් ඒ අදහස 20 වන සංශෝධනයේ හරහා යම් සමපාත වීමකුත් එතන ඒ වේදිකාවට ගොඩ වෙන්න කාරණාවක් විදිහට දේශපාලන විචාරකයන් විශ්ලේෂකයන් මතු කරලා දක්වනවා.
දැන් ඔය අපි මැයිදින රැලි පිළිබඳව කතා බහ කරමින් හිටිය හන්ද මනෝජ්, මේ ඔය යාපනයේ පැවැත්වුණු ජනතා විමුක්ති පෙරමුණේ මැයිදින පෙළපාලියට TNAK මන්ත්‍රී සුමන්තිරන් මහතා සම්බන්ධ වීමත් එක්ක මේ 20 වෙනි සංශෝධනයේ ජනතා විමුක්ති පෙරමුණට TNAK තියෙන සහයෝගීත්වය පළ වුණු අවස්ථාවක් විදිහට බොහෝ දෙනා මේ මත පල කරමින් සිටින අවස්ථාවක මේ මතය තවත් තීව්‍රත්වයට පත් වුණා. පසුගිය බ්‍රහස්පතින්දා මේ 20 වෙනි සංශෝධනයට විරෝධතාව පළ කරමින් ප්‍රධාන සංඝයා වහන්සේලා ඇතුළුව විශාල සංඝ සමුළුවක් පවත්වමින් මේට විරෝධතාව පළ කිරීම. මේ තුළිනුත් යම් යම් විශේෂිත කාරණා අරගෙන ආවා සංඝයා වහන්සේලා විසින් මේ 20 වෙනි සංශෝධනයට විරෝධතාව පළ කිරීම වෙනුවෙන්. මා කැමති ඒ පිළිබඳව සම්පූර්ණ විස්තරයක් ඔබෙන් දැනගන්න මේ ළඟට.
ඔව්, 20 වෙනි සංශෝධනයේ මැති සභයට ගේන්න එපා කියලා ජනාධිපතිතුමා, අගමැතිතුමා, හිටපු ජනාධිපතිතුමා, ඒත් එක්කම පොදු ජනතාව මේ සියලු දෙනාගෙන් ඉල්ලා සිටින අරමුණෙන් ජාතික නියෝජිත මහසඟ සමුළුව පැවැත්වුණා කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී පසුගිය සිකුරාදා. එදා දවසේ ඔවුන් යෝජනා 16ක් සම්මත කරගත්ත. මෙන්න මේ කාරණා නිසා තමයි ජාතික නියෝජිත මහසඟ සමුළුව කියන්නේ 20 වෙනි සංශෝධනයේ ගේන්න එපා කියලා. එවැනි කාරණා 16ක් ඔවුන් සම්මත කරගත්තා. ඒ පිළිබඳව අපි යම් අවධානයක් යොමු කරොතින් මේ පවතින වාතාවරණය ඇතුළේ අලුත් ව්‍යවස්ථාවක් හරි සංශෝධනයක් අවශ්‍ය නැහැ කියලා උන්වහන්සේලා විශ්වාස කරනවා. ඒක එක යෝජනාවක්. ලංකාවේ තියෙන ආණ්ඩු වෙනස් කිරීමේ උවමනාවත් ලංකාවේ ව්‍යවස්ථාව බෙදුම්වාදී බලවේග වලට අවශ්‍ය ආකාරයට සංශෝධනය කිරීම කියන මේ උවමනාවන් දෙකම එකට බැඳිලා තිබුණා කියලා ප්‍රබල සාක්ෂි තියෙනවා කියලා උන්වහන්සේලා සඳහන් කරනවා. ඒ නිසා මේකත් එක යෝජනාවක් විශ්වගේන්න එපා කියන්න. ඒත් එක්කම විශ්වාසභංග යෝජනා වාසිත විවිධ පාර්ශ්ව අතර ඇති කරගත්තු එකඟතාවන් ඒ හරහා බෙදුම්වාදී බලවේග යම් ආකාරයකට ඉස්මතු වෙන්න පුළුවන්, එය ව්‍යවස්ථාවට යම් ආකාරයෙන් ඇතුළත් වීම හරහා ප්‍රශ්නයක් මතුවේ කියන එක යෝජනාවක්. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන බෙදුම්වාදී ජාතිවාදී පක්ෂ වෙනම රාජ්‍යයක් දිනා ගැනීමේ අපේක්ෂාව අතෑරලා නැති බව එක කාරණයක්. මීට කලින් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය හරහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු අතුරු වාර්තාව තුළ බෙදුම්වාදී ඉල්ලීම් වලට යම් ප්‍රසාදයක් ලබා දීලා තිබීම එක කාරණයක්. ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සංයුතිය සහ ක්‍රියාකාරීත්වය ගැන ගොඩනැගුණු මහජන විරෝධය නිසා මේ ක්‍රියාවලිය අතහැරලා වෙනත් පාර්ශ්වයක් මගින් ව්‍යවස්ථා සංශෝධන පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ව්‍යවස්ථා සංශෝධනයට අදාළව මහජනයා නොමග යවීමක් සිදුවන බව පැහැදිලිව පේන්න තියෙනවා කියලා ඒකත් එක කාරණාවක් විදිහට ඔවුන් සඳහන් කරලා තියෙනවා. ඒත් එක්කම ව්‍යවස්ථාව තුළ අඩංගු වන බෙදුම්වාදී පහසුකම් සලසන ප්‍රතිපාදන ක්‍රියාත්මක කිරීම වැළැක්වීම සඳහා 13 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවක් දීලා තියෙනවා. ඒක එක කාරණයක් විදිහට ඔවුන් හඳුන්වනවා. ඒත් එක්කම 13 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි නොකර විධායක ජනාධිපති බලතල පමණක් අහෝසි කිරීම නිසා රට බෙදුම්වාදී ගොදුරක් වෙන්න පුළුවන් කියන එක කාරණයක් විදිහට උන්වහන්සේලා යෝජනා කරනවා. ඒ වගේම 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතු බවට කොන්දේසි පනවා තියෙන නිසා සහ ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසම හරහා පොරොන්දුණු කොන්දේසි ඉටු කරන්න කියලා ජාත්‍යන්තර බෙදුම්වාදී බලවේග දිගින් දිගටම ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට බලපෑම් කිරීම එක කාරණයක් විදිහට සඳහන් කරලා තියෙනවා. ඒත් එක්කම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරපු වෙලාවේ ඒ සංශෝධනයේ දීර්ඝ නාමයේ අඩංගු වෙච්ච නැති සංශෝධන රාශියක් කලබලකාරී සහ බලහත්කාරී ආකාරයට සම්මත කිරීම නිසා වැරදි පූර්වාදර්ශයක් ලබා දීම කියන එක කාරණයක්. ඒත් එක්කම විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කිරීමේ නාමයෙන් ගෙනෙන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සම්මත කිරීමේදී බෙදුම්වාදීන් විසින් සුළු සංශෝධන ලෙස ඔවුන් විසින් නිශ්චිතව ඉල්ලා සිටින 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සම්පූර්ණයෙන් බලාත්මක කිරීම සඳහා වන සංශෝධන පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේ අයුතු ලෙස ඇතුළු කරන්න යම් ඉඩක් තිබෙනවා. ඒකත් එක කාරණයක් විදිහට ඔවුන් සඳහන් කරලා තියෙනවා. ඒත් එක්කම විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නැහැ කියලා කියන වාතාවරණයක් ඇතුළේ ජනමත විචාරණයකට තුඩු නොදෙන ආකාරයෙන් මේ සංශෝධන අරංගේම හරහා යම් අහිතකර බලපෑමක් සිද්ධ වේවි කියන එක එක කාරණයක් විදිහට සඳහන් කරලා තිනවා. ඒත් එක්කම බෙදුම්වාදයේ යුදමේ වශයෙන් පරාජය කිරීම සඳහා දායක වෙච්ච රණවිරුවන්ට දඬුවම් කිරීම සඳහා නව 52ක් දැනටමත් සම්මත කරලා තියෙනවා. ඒ හින්දා ඒ හරහත් යම් අගතියක් සිදු වේවි කියන එක තව කාරණයක් විදිහට සඳහන් කරලා තියෙනවා. ඒත් එක්කම පොදු මහ ජනතාවගේ සහ මහා සංගරස්නේ විශ්වාසය මේ වෙලාවේ බිඳ වැටිලා තියෙනවා. ඒ හින්දා විසුවේ සංශෝධනය ගේන්න එපා කියලා එක කාරණයක් විදිහට තියෙනවා. අවසාන වශයෙන් බෙදුම්වාදී බලවේගවල සහයෝගය සහ අනුග්‍රහය අපේක්ෂා කරමින් ඉදිරිපත් කරන ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලියක අනුතුරුදායක බව මේ වෙලාවේ ඉන්න තියෙනවා. ඒ නිසාත් මේක ගේන්න එපා ආදී වශයෙන් කරුණු 16ක් ජාතික නියෝජිත මහසංග සමුළුවේදී යෝජනා කරලා ජනාධිපතිවරයාට අගමැතිවරයාට හිටපු ජනාධිපතිවරයාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මීට එරෙහි වෙන්න කියන යෝජනාව උන්වහන්සේලා මේ සංග සමුළුවේදී ගෙනාවා.
හොඳයි, මේ සංග සමුළුවට සම්බන්ධ වෙලා විශේෂිත අදහස් ප්‍රකාශ කරපු ස්වාමින් වහන්සේලා කිහිප දෙනෙකුගේ අදහස් එකතු කරගන්නවා කැමති. මේ පූජ්‍ය මැදගොඩ අබේතිස්ස ස්වාමින් වහන්සේගේ අදහස්.
ජාත්‍යන්තරයේ මැදිහත් වෙලා TNA එක, ඒ වගේම අපේ ලංකාවේ බෙදුම්වාදී සිංහලයෝ විශේෂයෙන් ජයම්පති වික්‍රමරත්න වගේ උදවිය එකතු වෙලා මේ ඉදිරියට අරගෙන ඇවිල්ලා තියෙන මේක එදා 87 මේ 13 වෙනි සංශෝධනයේ ගෙනෙද්දි මරාගෙන මැරිච්ච JVP එකේම කරපිටින් තියලා, මේකයි ආශ්චර්ය, මේකයි ඉතිහාසයේ සරදම කියලා කියන්නේ. ඔවුන්ගේ කරපිට තියලා අද ඇවිල්ලා තියෙනවා 2018 වෙනකොට එදා 87 සිද්ධ කරපු ඒ බෝම්බේ පුපුරවන දවස අරගෙන ඇවිල්ලා තියෙනවා.
ඔව්, මෙහිදී මේ ජනතා විමුක්ති පෙරමුණ නොසෑහෙන වැනුම් මහපු ආකාරයක් අපි දෝෂාරෝපණයට ලක්ුණු ආකාරයක් අපි දුටුවා. විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා මැයි රැලියේදී, යාපනයේදී පවත්වන මැයි රැලියේදී සිදු කරපු ප්‍රකාශයකුත් මූලික කරගෙන, ඒ වගේම බිමල් රත්නායක මන්ත්‍රීවරයා එක්තරා මාධ්‍ය ආයතනයකට සිදු කරපු ප්‍රකාශයකුත් මූලික කරගෙන, කෝට්ටේ පාර්ශ්වයේ අනුශාසක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල ස්වාමීන් වහන්සේ මේ ආකාරයෙන් අදහස් පළ කළා. එතනදී
මේ 20 වෙනි සංශෝධනය ගෙනීමට බලාපොරොත්තු වන ජනතා විමුක්ති පෙරමුණේ නායකතුමා මැයි දින රැලියේදී යාපනයේදී කරපු ප්‍රකාශය. ඔහු සමාන කරනවා ජනතා විමුක්ති පෙරමුණ දකුණේ කළ කැරැල්ලා උතුරේ ප්‍රභාකරන්ගේ කැරැල්ලා දෙකම එක හා සමානයි. එතුමා හිතනවා නම් ඒ කරන කතාව යාපනයට විතරක්, ඒ ඉන්න ජනතාවට විතරක් කියලා. එහෙම සාධාරණයි. නමුත් මේ දියුණු ලෝකේ මාධ්‍යවලින් මේව රට පුරා ලෝකෙ පුරා යනවා. බිමල් රත්නායක කියන මන්ත්‍රීවරයා BBC එකට සාකච්ඡාවක් කරනවා මේ රටේ සිංහල බෞද්ධ රටක් කියලා එකක් නැහැ කියලා. ජනතා විමුක්ති පෙරමුණ මේ කරන්න යන්නේ කාගේ උවමනාවක් නිසාද කියන ප්‍රශ්නය අපිට බරපතල විදිහට මතුවේ.
මේ අස්ගිරි මහාවිහාරයේ ප්‍රධාන ලේකකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද ස්වාමින් වහන්සේගේ අදහස්.
රට සියල්ලම තියෙන්නේ විකෘති ස්වභාවයකින්. 2015 පටන් ගැනීම තුළ ඒ ජනාධිපතිතුමාගේ පත්වීම, අගමැතිතුමා පත්වීම, විපක්ෂ නායක පත්වීම, ඒ වගේම පාර්ලිමේන්තුවේ සංවිධායක පත්වීම, ජාතික ආණ්ඩු නාමයෙන් බිහිලා තියෙන සියල්ලම විකෘති ස්වභාවයන් තියෙනවා. මේ හැම රජයක්ම, ඒ වගේම හැම දේශපාලන පක්ෂයක්ම බටහිර රටවල් වලින්, ඒ වගේම දෙමළ ජාතිවාදී සංවිධාන වලින් විවිධාකාරයෙන් ආධාර උපකාර මුදල් වරප්‍රසාද ලබාගෙන කොන්ත්‍රාත් ඉටු කිරීමේ ව්‍යාපාරයක් තමයි මේ සිද්ධියෙන් පවතින්නේ.
පසුගිය සතියේදී සිදුණු කැබිනට් සංශෝධනයේදී සිදුණු වෙනස්කම් පිළිබඳව ඔබට මේ වෙනකොට යම් අවබෝධයක් ඇති කියලා අපි විශ්වාස කරනවා. විශේෂයෙන්ම අපේ ප්‍රවෘත්ති ප්‍රකාශ හරහා සහ ඔබ ලංකාවේ තියෙන විවිධ ප්‍රවෘත්ති දැනගැනීමේ විවිධ මාධ්‍ය හරහා මේ සම්බන්ධව තොරතුරු දැනගන්නට ඇති. අමාත්‍යවරු කිහිප දෙනෙකුගේ අමාත්‍ය පදවි සංශෝධනයට ලක්ුණා. විශේෂයෙන්ම අර සම්මුතිවාදී ආණ්ඩුවෙන් ඉවත් වුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරු 16 දෙනාගේ තනතුරු පිරවීමත් මෙහිදී සිදු වුණා. ඊට අමතරව විශේෂිතම කාරණාව බවට පත්වෙන්නේ ඒ වෙනකොට තිබුණු කැබිනට් අමාත්‍ය දුර 47-42ක් බවට, ඒ කියන්නේ අමාත්‍ය සංඛ්‍යාව 5කින් අඩුවීම කියන කාරණාවත් මෙහිදී කැපී පෙනෙන ලක්ෂණයක් බවට පත් වුණා. ඊට පස්සේ නියෝජ්‍ය අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ දිවුරුම් දීමුත් සිදු වුණා. දැන් මෙතනදී මීළඟ කාරණාව බවට පත්වෙන්නේ තවත් කීප දෙනෙක් එන්නත් ඉන්නවා කියන කාරණාව. එතකොට අර 47-42 බවට පත් වුණාට තවදුරටත් අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් වෙන්නට පුළුවන් කියන ඉඟි පළ වෙමින් තියෙනවා. මේ පිළිබඳව අපිට මොනවද අලුතින්ම ලැබෙන තොරතුරු මනෝජ්?
අපි මෙතන පසුගිය වතාවේ මේ වැඩසටහනින්ම සඳහන් කළා විජේදාස රාජපක්ෂ සහ රවි කරුණානායක කියන හිටපු ඇමතිවරුන්ට අලුතෙන් තනතුරු ලබා දෙන්න සූදානමක් තියෙනවා කියලා. ඒක විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාට උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ධුරය හම්බ වුණා. හැබැයි රවි කරුණානායක මන්ත්‍රීවරයාට අමාත්‍ය ධුරයක් ලබා දෙනවා කියලා පොරොන්දුවක් තිබුණා. පසුගිය අඟහරුවාද දවසේ මේ කැබිනට් සංශෝධනය සිද්ධ වුණේ. ඔහුගෙන් මාධ්‍ය ඇහුවා, ඇයි ඔබට මේ තනතුර ලබා දුන්නේ නැත්තේ කියලා. ඔහු කිව්වා, අපි බ්‍රහස්පතින්ද වෙනකම් බලමු කියලා. බ්‍රහස්පතින්ද දවසේ බලාපොරොත්තු තියාගෙන හිටියා. නමුත් රවි කරුණානායක ඇමතිවරයාට අමාත්‍ය ධුරයක් හම්බ වුණේ නැහැ. ඒකට හේතුව විදිහට කියුණේ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්, පක්ෂ මේලා නියෝජනය කරන කැබිනට් මණ්ඩල නියෝජනය කරන ජ්‍යෙෂ්ඨයන් එතරම් ප්‍රසාදයක් දක්වලා තිබුණේ නැහැ රවි කරුණානායක මන්ත්‍රීවරයාට නැවත ඇමතිකමක් වෙනවට. මේ කාරණේ හින්දා ඔහුට ඇමතිකමක් ලබා දුන්නේ නැහැ. නමුත් වාර්තා වෙනවා යම් ආකාරයකින් අමාත්‍ය ධුරයක් ලබා දීමට නියමිතයි කියලා. ඒත් එක්කම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජනය කරන ඇතැම් අයගෙත් එතරම් ප්‍රසාදයක් නැති බව කියුණා. ඒ අතරින් පියසේන ගමගේ තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා, ඔහු මෙවර රාජ්‍ය අමාත්‍යවරුන්ගේ දිවුරුම් දීමේ අවස්ථාවට සහභාගි වෙන්න කියලා දැනුවත් ඔහු සහභාගි වෙලා තිබුණේ නැහැ. හේතුව විදිහට ඔහු කිව්වේ අවස්ථා දෙකකදීම මම මේ ආණ්ඩුව ඇතුළත දැන් රාජ්‍ය අමාත්‍යවරයෙක් විදිහට දිවුරුම් දුන්නා. තුන්වෙනි වතාවටත් රාජ්‍ය අමාත්‍යවරයෙක් විදිහට දිවුරුම් දෙන්න මගේ සූදානමක් නැහැ කියලා ඔහු සඳහන් කළා. ඒ අනුව ඔහු ඊළඟට බලාපොරොත්තු වෙනවා නම් බලාපොරොත්තු වෙන්නේ කැබිනට් අමාත්‍ය ධුරයක් කියන අදහසක් ඒ ඇතුළේ තිබුණා. එවැනි වෙනස්කම් කීපයක් ගැන බලාපොරොත්තු තියෙනවා. ඒ විතරක් නෙමෙයි, එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන සිදු වුණාට පස්සේ නව කැබිනට් සංශෝධනය සිදු වුණාට පස්සේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් හඬන ගන්න ගත්තා පක්ෂයේ වර්තමාන වැඩපිළිවෙලට ප්‍රසාදයක් නැති බව දක්වමින්. ඒ අනුව ඔවුන්ට යම්කිසි වරප්‍රසාද ලබා දීමේ අරමුණකුත් මේ අතර තියෙනවා. ඒ අනුව තවත් කීප දෙනෙක්ගේ දිවුරුම් දීමක් සිද්ධ වෙන්න පුළුවන් කියලා කිව්වා. දැන් අපි කිව්වා වගේ මේ දිනේට සහභාගි වෙන්නේ නැහැ කියලා කියපු අලු විහාරයේ මන්ත්‍රීවරයා, ඒත් එක්කම පාලිතරංගේ බණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරයා, ඔවුන් බොහෝ දුරට ඉල්ලන්නේ අමාත්‍ය ධුර තමන්ගේ ප්‍රදේශවලට තමන්ගේ දිස්ත්‍රික්කවලට සාධාරණයක් ඉෂ්ට වෙලා නැහැ කියලා. එතකොට සමහර විට මේ නැගෙන රාවයන් යම් ආකාරයකින් සමනය කර ගැනීමේ අදහසින් ඔවුන් කෙරෙහි යම් සලකා බැලීමක් තිබෙන්න පුළුවන් කියන ඉඟි දැනට ලැබෙමින් තියෙනවා. ඒ අනුව ඉදිරියේදී තවදුරටත් මේවා වෙනස් වේවිද කියන සැකයකුත් දිරුක්ෂි තියෙනවා. ඒ මොනොත් තවත් දුරටත් මේ සංශෝධන සිද්ධ වෙන්න ඉඩකඩ තියෙනවා.
දැන් හෙට දවස ශ්‍රී ලංකාවේ දේශපාලනය පිළිබඳව කතා බහ කරද්දී තවත් විශේෂිත වූ දවසක්. අපි දන්නවා පාර්ලිමේන්තු සභාවාරය කල්තබීම සිදු කළා. හෙටට මැයි 8 වෙනිදාට ආරම්භ වීමට නියමිත බවට සඳහන් කරමින් ජනාධිපතිවරයා විසින් ඊට පස්සේ විශාල කතා බහක් ඇති වුණා. රාජාසන කතාව සිදු කිරීමට නියමිතයි හෙට දවසේදී පාර්ලිමේන්තු ආරම්භ කිරීම නිල වශයෙන් සනිටුහන් කරමින් ජනාධිපතිවරයා විසින් මේ රාජාසන කතාව පිළිබඳව ඡන්දය ප්‍රකාශ කිරීමක් සිදු වුණොත් ඒක වැඩි ඡන්දයෙන් සම්මත වුණේ නැත්නම් ආණ්ඩුව විසිරවන්නටත් ඉඩකඩක් තියෙනවා කියලා. හැබැයි ඉතින් 78 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව තවදුරටත් ත්‍රෝන් ස්පීච් එහෙමත් නැත්නම් රාජාසන කතාවක් කියන දේ වළංගු නැහැ. නමුත් මේක මේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් බවට තමයි පත්වෙන්නේ ජනාධිපතිවරයා විසින් සිදු කරන කියන කතාව දැන් කතාබහට ලක් වෙමින් තියෙන කාරණාවක් බවට පත් වෙලා තියෙනවා. මේ සම්බන්ධව තියෙන මතවාද සහ හෙට සිදුවන්නට යන දේ පිළිබඳවත් අපි ටිකක් සමාලෝචනයට ලක් කරමු මනෝජ්.
ඔව්, රාජාසන කතාවක් නෙමෙයි සිද්ධ වෙන්නේ. ඉදිරියේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති පිළිබඳව ජනාධිපතිවරයා කරන ප්‍රකාශයක් තමයි පාර්ලිමේන්තුවේ සිද්ධ වෙන්නේ 8 වෙනිදා කියලා දැන් අපිට දැනගන්න ලැබෙනවා. මේ පාර්ලිමේන්තු සභාවාර කල්තැබීමත් එක්ක නැවත රැස් වන දිනේ සම්බන්ධයෙන් යම් ගැටලුවක් තිබුණා. එය විශේෂ ගැසට් පත්‍ර දෙකක් මගින් නැවත සංශෝධනය කරලා හෙට දිනේට පාර්ලිමේන්තුව රැස්වන්න අවශ්‍ය නෛතික විධිවිධාන සකසා ගත්තා. ඒ වගේම මේ ජනාධිපතිවරයා සිද්ධ කරන කතාව සම්බන්ධයෙන් යම් විවාදයක් පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටීමේ සූදානමකුත් ඒකාබද්ධ විපක්ෂයේ පැත්තෙන් තියෙනවා කියලා ආරංචි වුණා. ඉතින් හෙට දවසේ පාර්ලිමේන්තුව රැස් වුණාට පස්සේ හෙට අවස්වරුවේ 2:30ට පාර්ලිමේන්තුව රැස් වෙන්න නියමිතව තිබෙන්නේ. ඒදී ජනාධිපතිතුමා කරන ප්‍රකාශත් එක්ක සහ ඔවුන්ට ලබා දෙන ඉඩත් එක්ක සමහර විට හෙට දවසේ විවාදයක් පැවැත්වීමේ ඉඩ කඩකුත් තියෙනවා. කොහොම වුණත් නව සභාවාර ආරම්භ කිරීම හෙට දවසේ සිද්ධ වෙන්න නියමිතයි. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වුණු මන්ත්‍රීවරුන් 16 දෙනාගේ කණ්ඩායම පාර්ලිමේන්තු මහලේ කම්බරයට දැනුම් දීලා තිබුණා ලිඛිතව ඔවුන්ට විපක්ෂයේ වාඩි වෙන්න ආසන පනවන්න කියලා. ඒ අනුව ජනාධිපතිවරයාට ඔවුන්ට විපක්ෂයේ අසුන් ගන්න ඉඩ දීලා තිබුණා. ඒ අනුව ඔවුන් හෙට දවසේ විපක්ෂයේ අසුන් ගැනීමක් සිද්ධ වේවි. හැබැයි යම් සැකයක් තිබුණා, ඔබට මතකයි අපි ගිය සතියේ කිව්වාගේ මොවුන් 16 දෙනාගින් කිහිප දෙනෙක් නැවත ආණ්ඩුවත් එක්ක ඉන්න තීරණය කරා විදූ කියලා සැකයක් තියෙනවා කියලා, දෙන්නෙක්ව 3 දෙනෙක්. ඒකත් අපිට හෙට දවසේ බලා ගන්න පුළුවන්. ඒ හැරෙන විට සෙසු කණ්ඩායම අනිවාර්යයෙන්ම හෙට දවසේ විපක්ෂය අසුන් ගැනීම සිදු වෙනවා.
දැන් දැන් ලංකාවේ සිදුවන තවත් සිදුවීමක් විශේෂයෙන්ම අල්ලස දූෂණය වංචාව පිටුදැකීම් වෙනුවෙන් මේ යහපාලන ආණ්ඩුව ක්‍රියාත්මක වීම පිළිබඳව වන ඒ පසුබිම නිරාවරණය කරන අවස්ථාවක් බවට පත්වෙනවා වගේම ඒට යම් කිසිවෝ දේශපාලනක පසුබිමකුත් මේ වෙනකොට නිර්මාණය වෙමින් පවතිනවා. ඒ තමයි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානීවරයා සහ දව සංස්ථාවේ සභාපතිවරයා මේ ඉන්දියානු සමාගමක් විසින් ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්නට සූදානම් වන අවස්ථාවේදී ඔවුන්ගෙන් කෝටි 10ක කප්පමක් ලබා ගැනීමේ කියන සිදුවීම එය අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ පරීක්ෂණ යටතේ ඔවුන් දෙදෙනා මේ වෙනකොට අත්අඩංගුවට පත් වෙලා තියෙනවා. දැන් මේ කතාන්තරය පිළිබඳව අපි ටිකක් මුලින්ම මේ සිදුවීම මොකක්ද කියන එක කතා බහ කරමු. ඊට පස්සේ මේකට ඈඳෙන දේශපාලනික වටපිටාව පිළිබඳවත් නිර්මාණය වෙමින් පවතින දේශපාලනික මතවාද පිළිබඳවත් මම අවධානයට ලක් කරන්න කැමතියි මනෝජ්.
ඔව්, ඔබ සඳහන් කරා වගේ ජනාධිපති ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩල ප්‍රධානි ආචාර්ය අයිකේ මහනාමගේ ඒත් එක්කම රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පී දිසානායක කියන අය තමයි මේ සිද්ධියට සම්බන්ධ වෙලා හිටියේ. කන්තලේ සීනි සමාගමේ ව්‍යාපෘතියකට සමාගමේ තියෙන යන්ත්‍ර ගොඩනැගිලි මේ දේවල් ලබා දෙන්න ඉන්දියා ජාතික ව්‍යාපාරිකයෙක්ගෙන් රුපියල් කෝටි 54ක් කප්පම් විදිහට ඉල්ලලා තියෙනවා. ඒක අවසානයේ කෝටි 10කට අඩු කරගත්තා. ඊට අදාළ අත්තික ආරම්භ මුදලක් විදිහට කෝටි 2ක් දෙන්න යන වෙලාවේ තමයි කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක රතගාලෙදී මේ අත්අඩංගුවට ගැනීම අල්ලස් හෝ දූෂණ විමර්ශන නිලධාරීන් විසින් සිද්ධ කරේ කියන කාරණාව වාර්තා වුණා. ඊට පස්සේ ඔවුන් එදා රෑම මහේස්ත්‍රාත්වරයා හමුවට දැම්මා. එතකොට අල්ලස් නිලධාරීන් කිව්වේ ඉදිරියේ තවමත් පරීක්ෂණ පැවැත්වෙනවා, ඉන්ද අපදුන්නොත් පරීක්ෂණ වලට බාධා සිද්ධ වෙනවා කියලා. ඒ අනුව ඔවුන් එදා දවසේ රක්ෂිත බන්ධනාගාරගත කරා. ලබන 9 වෙනිදා වෙනකන් එදාට පරීක්ෂණ වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට බාර දෙන්න කියලාත් සඳහන් කළා. එතකොට ජනාධිපති මාධ්‍යංශයත් ඉදාම රාත්‍රියේ මාධ්‍යයට නිවේදනයක් නිකුත් කරා, කිසිදු බලපෑමකින් තොරව මේ අයට රෙව නීතිය ක්‍රියාත්මක කරනවා කියලා. එතකොට හිටපු ජනාධිපතිතුමාගේ කාර්ය මණ්ඩල ප්‍රධානීවරයාටත් වර්තමානයේ චෝදනා එල්ල වෙලා තියෙනවා. දැන් මේ ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියාටත් චෝදනා එල්ල වෙලා තියෙනවා. පහුගිය එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමටත් ඇඟිල්ල දික් වෙනවා බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන්. මේ හැමෝම දූෂණ වංචා පිටුදකින් හැදුවට හැමෝටම මේක කරගන්න බැරි දෙයක්ද, නැත්නම් හැමෝම සම්බන්ධ වෙලා ඉන්න දෙයක්ද මේ දූෂණ වංචා කියලා කියන්නේ කියලා බොහෝ දෙනෙක් ප්‍රශ්න කරනවා. ඒ අතරේ ජනාධිපතිවරයාගේ පාර්ශ්වයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශ්වයට අල්ලස් ඕ මේ දූෂණ චෝදනා සම්බන්ධයෙන් මේ ගෙවුණු කාලය ඇතුලේ ඍජු ඇඟිල්ල දික්වුණු අවස්ථාවක් තිබුණේ නැහැ. ඒ හින්දා මෙය යම් ආකාරයකට ආණ්ඩුවේ අනෙක් පාර්ශ්වය විසින් සැලසුම් සහගතව කරපු දෙයක්ද, ඔවුන් යම් ආකාරයකින් මේ අයට රැකවරණය දීමක් හරහා අත්අඩංගුවට ගත්තද කියලත් යම් ආකාරයකින් ප්‍රශ්න කිරීමක් සිද්ධ වෙනවා. ඉතින් එහෙම වුණොතින් ආණ්ඩුව නියෝජනය කරන ප්‍රධාන පාර්ශ්ව දෙකටම ඇඟිල්ල දිගු වෙන කාරණයක් බවට මේක පත් වෙලා තියෙනවා. ඒකට හේතුව ඊයේ දවසේ අපි දැක්ක මේ වෙලාව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයත් එක්ක ඉන්න කණ්ඩායමේ කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයාගේ බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ පෙනී හිටියා. එහෙමනම් මේ අල්ලස් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියාට චෝදනා එල්ල වෙලා තියෙන්නේ. ඔහුට එරෙහිවත් නීතිය ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා අපි බලාගෙන ඉන්නවා වගේ ප්‍රකාශයක් ඔහු සිද්ධ කරා. ඒ හරහා විපක්ෂ කණ්ඩායමුත් මතයක් ප්‍රකාශ කරනවා. යම් ලැබුණු ඔත්තුවක් අනුව එක්සත් ජාතික පක්ෂයවත් සහයෝගයේ මත මේ අත්අඩංගුවට ගැනීම සිද්ධ කරාද කියලා එහෙම සැක සහිත තත්වයකුත් මේ කතාව පිටුපස මේ වන විට වාර්තා වෙන වදී වෘක්ෂේ.
ශ්‍රී ලංකාවේ මේ ගෙවිලා යන සතිය තුළදී මතුවෙමින් පවතින තවදුරටත් වර්ධනය වෙමින් පවතින උණුසුම් දේශපාලනික වාතාවරණය තමයි අපි අද දවසේදී මේ ආකාරයෙන් සමාලෝචනයට ලක් කළේ. මේ කාර්යවේට සුපුරුදු ලෙසින් සම්බන්ධ වුණු මාධ්‍යවේදී මනෝජ් ජුරිතයාවලට අපි ස්තුතිවන්ත වෙමින් අදට මේ සාකච්ඡාවට නිමාවක් තබනවා. මනෝජ් බොහොම ස්තුතියි. අපි එහෙමනම් ඔබව බලාපොරොත්තු වෙනවා ලබන සතියේ සඳදා. ආයිබෝවන්.
ආයිබෝවන්. ස්තුතිවන්තයි.
Tell us what you think. Like us on Facebook or follow us on Twitter.